ඔබට මතකයි ලෝක උරුම නගරයක් වන සීගිරි හරිම පුදුම සහගතයි නේද? එතකොට හරිම පුදුම සහගතයි. මං හිතන්නේ මං ගිය සතියේ කියන්න බැරි වුණා කතන්දරයක් ධාතුසේන රජතුමා සම්බන්ධව. මේ ධාතුසේන රජතුමා වැවක් නිර්මාණය කිරීම සම්බන්ධව ඔබට කතාවක් කියනවනම්, මං ඉදිරි ඒ ධාතුසේන රජතුමාගේ පුතා තමයි කාශ්‍යප රජ්ජුරුවෝ, ඒ වගේම මුගලන් රජතුමා. එතකොට ධාතුසේන රජතුමා සහ කාශ්‍යප රජතුමා අතර රජ ගැටුම සම්බන්ධව මම ඔබට පැහැදිලි කරා ලස්සන කතන්දරයකින්, රජවරු සම්බන්ධව, රජ උරුමයන් සම්බන්ධව කියනකොට. ඒතර එහෙමනම් අන්නේ රාජ්‍යත්වයේ සම්බන්ධ ගැටලුවේදී බිය වූ අති විශිෂ්ට වූ නිර්මාණයක් තමයි මොකද්ද? සීගිරිය. අද සීගිරිය ගැන කතා කරනකොට පුතේ, මේ සීගිරිය ගැන කතා කිරීමේදී ඔබට තියෙන එක මාතෘකාවක් තමයි ජල උද්‍යානය ගැන. ඔබ සීගිරිය නරඹන්න ගිහින් තියෙනවා නම් මේ සීගිරියේ ජලමල් උයන් තියෙනවා නේද? ජලමල් උයන්. එතකොට ජලමල් වලින් කියන්නේ ජල පොකුණු තියෙනවා. එතකොට මෙන්න මේවා සීගිරියේ සීගිරි පර්වතයට යන ප්‍රවේශ මාර්ගයේ දෙපැත්තේ මේ වගේ ජලමල් හතරක් සවි කළා තියෙනවා. එතකොට ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්, මේ කොහොමද මේ ජලමල් වලින් වතුර යන්නේ? කොහොමද මේ වතුර එදා අතීත මුතුන් මිත්තා කොහොමද මේව සකස් කරන්නේ නැත්තේ? අර හරි ලස්සනට උඩට වතුර ටික වීසි වෙන විදියට නේද? උඩට වතුර ටික වීසි වෙන විදියට කොහොමද මුතුන් මිත්ත මේ ජලමල් වලින් ජලමල් උයන කියලා කියන්නේ? මේකෙන් කොහොමද වතුර ටික උඩට වීසි කරේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. කොහොමද ඇත්තටම මේ කරේ? කොහොමද මේ කරන්නේ? මේ පොකුණ කොහොමද හරි ගස්සන්නේ? කොහොමද මේ දැන් අපිට මෝටර්ස් තිබුණාද එදා නේද? ඒ වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ. එහෙනම් කොහොමද අතීත මුතුන් මිත්තා ජලමල් උයනක් සකස් කරන්නේ නැත්තේ සීගිරිය තුල? කොහොමද කරන්නේ නැත්තේ? එහෙනම් මතක තියාගන්න ඕන, ඔබ දන්නවා මේ සීගිරි ජලමල් උයන් තිය�න ආශ්‍රිතව අඩි 600ක් උස කාණු පද්ධතියක් හරහා, උස අඩි 600ක් විතර උස කාණු පද්ධතියක් හරහා ලොකු වතුර පාරක් කඩාගෙන වැටෙන්න සලස්සනවා පහළට. අඩි 600ක් විතර උසක ඉඳන් පහළට මේ වතුර පාරක් කඩාගෙන වැටෙන්න සලස්සනවා. වැටෙන සලස්සලා මේ මුතුන් මිත්ත මොකද කරේ? ක්ෂණිකව අර කඩාගෙන වැටෙන ජලපහර හරස් කරා. එනං ඉතාම වේගෙන් අඩි 600ක සිට කඩාගෙන වැටෙන ජලපහරක් ක්ෂණිකව මේ හරස් කිරීම තුළ මොකද්ද වෙන්නේ? දැඩි පීඩනයකට ලක් වෙනවා. අන්නේ පුතේ, දැඩි පීඩනයත් එක්ක මොකද වෙන්නේ? අර ජල උයන් ජල පොකුණු වල තියෙන ගල් බටවලට මෙන්න මේ ජලපහර සම්බන්ධ කරලා තිබුණා. එහෙනම් වේගෙන් කඩා වැටෙන වතුර පහරක් ක්ෂණිකව හරස් කළා. ඒ යන වතුර පාරේ හරි දැඩි පීඩනයකින් යන වතුර පාර අර ජලමල් උයන් වලට සම්බන්ධ කරා. එතකොට මොකද වෙන්නේ? අර ජලයේ පොකුණු වල තිබුණ පුතේ බට ගල් වලින් හදන ලද බට තියුණ මේ පොකුණු ඇතුලේ. ඒ බටවල ගල් එක බටයක් සිදුරු චූට්, හරිම චූටි සිහින් සිදුරක්. තව සිදුරක් තියෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ සිදුරක්. තව බටයක තියෙන්න පුළුවන් ඊට වඩා ටිකක් විශාල මට්ටමේ. එතකොට අර වේගෙන් එන ජලපහර මොකද වෙන්නේ? කුඩාම සිදුරෙන් වතුර උඩට යනවා. තේරුණාද කියපු දේ? වේගෙන් ආපු වතුර පහරක් හරස් කළා. ඒ පීඩනයේ තුලින්ම අර ජල උයන් වලට වතුර ටික යවලා ඒ වතුර බටවල තියෙනවා මැද පොකුණ මැද තියෙනවා ප්‍රධාන බටයට සම්බන්ධ කර පොකුණු මේ බට තුනක්. එක බටයක සිදුරු චූටි, තව බටයක් මැද මට්ටමේ තියුණ සිදුරක්, ඊළඟ එක විශාල මට්ටමේ. එහෙනම් මොකද කරේ? අර චූටිම සිදුරෙන් උඩටම වතුර ටික විදිනවා. මැද මට්ටමේකින් ඊට ටිකක් පහළට යනකම් වතුර ටික විදිනවා. ඊට පස්සේ ටිකක් ලොකු සිදුරේ මොකද කරන්නේ? ඊට වඩා තව ටිකක් පහළ මට්ටමට වතුර ටික විදිනවා. ඒ කියන්නේ උඩට ඉස්සෙනවා. එතකොට බලන්න, අතීත මුතුන් මිත්තා අදතරම් තාක්ෂණයක් අදතරම් ක්‍රමවේද නැති වුණත් එදත් පරිසර අලංකාරය සඳහා ජල පොකුණු මේ ජලමල් පොකුණක් නිර්මාණය කරපු ආකාරය තමයි ඔය සීගිරියේ ඔබට මේ ඔබේ පොතේ තියෙන්නේ. ඒක ගොඩක් වෙලාට ඕගොල්ලන්ට ඒක කිව්වට මේ වතුර යන ආකාරය, මේ වතුර කොහොමද මේ පොකුණු වලට ගිය ආකාරය ගැන කිව්වට ඔබට සමහර වෙලට අපහැදිලි වෙලා තියෙනවා. හැබැයි විභාගයේදී ලකුණු 6ක ප්‍රශ්නයක් විදියට ඔබට මේක ඇහෙනවා. ඒ නිසා ඔබ මේක අන්න ඔය කියපු ටික ඔබ ලිව්වනම් හොඳ ලකුණු ප්‍රමාණයක් ඔබට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදි තව දෙයක් කියන්න ඕන දෑබර දුවේ පුතේ, මේ සීගිරිය කියන්නේ ජල උයන්, ගිරි උයන්, වන උයන් වලින් සමන්විත පරිසරයක්, සමමිතිකාකාරයට සකස් කරන ලද. ඒක නිසා මේක ලෝක පුදුම වලට අදාළ ස්ථානයක් ලෙස අපේ මේ ප්‍රදේශය හඳුන්වලා තියෙනවා සීගිරි කියන ස්ථානේ. හරි නේද? එතකොට ඔබේ ඔන්න විභාගයට ඇහෙන විස්තරයකට ඔබට පිළිතුරු දෙන්න වෙන්නේ ඔන්න ඔය ආකාරයට. දැන් ඊට අමතරව ඔබේ පොතේ තියෙනවා තව දෙයක්. ඒ තමයි වාස්තු විද්‍යාව ගැන. එතකොට වාස්තු විද්‍යාව ගත්තාම මොකද්ද මේ වාස්තු විද්‍යාව කියන්නේ? මොකද්ද වාස්තු විද්‍යාව කියන්නේ? මොනවද? ඔබ දන්නවා අපේ වාස්තු විද්‍යාව සම්බන්ධව හොඳම සාධක තියෙන්නේ, අතීත සාධක තියෙන්නේ, අතීත උරුමයන් තියෙන්නේ අනුරාධපුර පොළොන්නරුව කියන ප්‍රදේශවල නේද? එතකොට මේ අනුරාධපුර පොළොන්නරුව කියන ප්‍රදේශවල ගෘහ නිර්මාණ නේද? එතකොට මේ ගෘහ නිර්මාණ ආශ්‍රිතව මේ කියන්නේ ගොඩනැගිලි, දාගැබ් නේ, ඊට පස්සේ බෝධිගර, පිළිම, අන්න ඒ වගේ දේවල් වල තියෙන මේ සුවිශේෂ ලක්ෂණ, ඊට පස්සේ භාවනා කුටි නේ, දානශාලා, ඒ වගේ දේවල් වල තිබිච්ච මේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ මං හිතන්නේ ඔබේ පොතේ ඔබේ පාඩමේ තියෙනවා. උදාහරණයක් දැන් අපි ගත්තොත් නිමාම්බේ කියන්නේ ආරාම ඉදිකිරීම, ඊට පස්සේ පොළොන්නරුවෙන් හම්බෙන රෝහල් ඉදිකිරීම නේද? ඊට අමතරව පියගැට පෙළවල්, සඳකට පහනවල් නේ, ඊට පස්සේ චෛත්‍ය, මේ සියලු දේවල් එතකොට ඔබට දකින්න පුළුවන් වෙනවා සුවිශේෂ අනුරාධපුරයේ සහ පොළොන්නරුව ආශ්‍රිතව. ඇත්තටම දැන් ඒකෙදී ඔයගොල්ලන්ගේ පාඩමේ පොත මේ පොතේ මාතෘකාවක් විදියට ප්‍රදාන කරලා තියෙනවා මේ දාගැබ් නිර්මාණය කිරීම. දැන් උදාහරණයක් ඔයගොල්ලන්ගෙන් මම ඇහුවොත් ඇත්තටම මේ දාගැබ් කියන්නේ මොකක්ද? මේ චෛත්‍යයක් කියන්නේ මොකද්ද? මොකද්ද මේ චෛත්‍යයක්? මොකක් වෙන්නේ? දැන් ඇත්තටම ඉන්දියාවෙන් අපිට ලැබිච්ච ආභාෂයක්. තොර ඉන්දියාවේ අතීතයේ අතීත ගරු, ඒ කියන්නේ ගරුත්වයට පත්වන්නා වූ උතුම් පුද්ගලයින්ව මිය ගියාට පස්සේ ආදාහණය කරලා, ඒ ආදාහණය කිරීමෙන් පසු ඒ මිය ගිය පුද්ගලයාගේ කොටස් තැන්පත් කරන්න සකස් කරන ලද සොහනක් ආකාරයකට තමයි මුලින්ම මේ දාගැබ නිර්මාණය වුණේ. එතකොට ඒ වගේ පොඩි කන්දක් වගේ හදලා ඒකට අර ඒ කියන්නේ ධන ලකුණ තියෙන විදියට කෝටු කෑල්ලක්, ඒ කියන්නේ ලී කැබැල්ලක් සමිකිරීම තමයි මුල් කාලීනවම මෙන්න මේ දාගැබේ ආරම්භයේ විදියට පෙන්වලා දෙන්න පුළුවන් ඉන්දියාවේ. ඒ කියන්නේ පිළිගැනීමට සම්භාවනීයත්වයට පත්වෙච්ච උතුම් පුද්ගලයෙකු මිය ගිය අවස්ථාවේ ආදාහණය කිරීමෙන් පසු ඉතුරු වෙන කොටස් ටික තැන්පත් කිරීම සඳහා තමයි මේ දාගැබ් ඉදිකරලා තියෙන්නේ. ඒ නිසා තමයි අන්නේ ආභාෂය අරගෙන තමයි ශ්‍රී ලංකාවටත් බුදුදහමින් පස්සේ නේද, බුද්ධාම ලංකාවට පැමිණීමෙන් පස්සේ මේ දාගැබ් ඉදිකිරීම අපේ රටෙත් නිර්මාණය වෙන්නේ, විශේෂයෙන් අනුරාධපුරය ප්‍රධාන පළමු මුල් කාලින අනුරාධපුරය පොළොන්නරුව ආශ්‍රිතව. එතකොට දැන් අපේ රටෙත් එතකොට මුතුන් මිත්ත මොකද කරේ? දාගැබ් හදලා අපේ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මේ චෛත්‍ය ඉදිකිරීම ආශ්‍රිත කොටගෙන තැන්පත් කරා. දැන් තැන්පත් කරලා දැන් එතකොට වියලි කලාපයේ මේ දාගැබ් හැදුවාම සියලු ගොඩනැගිලි වලින් වඩා උස මට්ටමෙන් වැඩිම මොනවද? උස මට්ටමෙන් වැඩි වෙන්නේ නැත්තේ මොනවද? ගොඩනැගිලිද? නෑ. මොනවද? දාගැබ්. දැන් මොකද වෙන්නේ? දැන් විශාල වශයෙන් දාගැබ් අනුරාධපුර පොළොන්නරුවේ හැදුවා. දැන් වැස්ස වහිනව මෝසම් වැසි කාලයට විශාල වශයෙන් අකුණු ගහනවා, ගෙරවිලි එනවා. මොකද වෙන්නේ? මේ අකුණු ගහන්නේ, අකුණු වදින්නේ පුතේ සමතලා බිමක තියෙන උසම ස්ථානයට. දැන් මොකද වෙන්නේ? අර දාගැබ් හැදුවා වැස්ස කාලයට, මේ දාගැබ් වල උසම තැනට අකුණු වදිනවා. දැන් මුතුන් මිත්තා වන්දනීයව නේද, වන්දනීයව ගෞරව කරන මේ දාගැබට අකුණු ගහනවා. දැන් මුතුන් මිත්තට අභියෝගයක්. මොකද්ද මේ ගැටලුව? කොහොමද මේකේ මේ විසඳුම අපි හොයාගන්නේ කියලා ගැටලුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔහු කල්පනා කරනවා අතීත මුතුන් මිත්තා කොහොමද මේ අකුණෙන් මේ දාගැබ් බේරගන්නේ කියලා. අන්න ඒකට පිළිතුරක් විදියට තමයි නේද පුතේ, පිළිතුරක් විදියට තමයි අර කියන්නේ නේද? දැන් විද්‍යාවේ නම් භෞතික විද්‍යාවේ නම් තියෙන මොකද්ද? අකුණු සැර හටගන්නේ ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ආරෝපණ වලින් සමන්විත වලාකුළු දෙකක් එකිනෙකට හැප්පිලා ඒ අතර වෙන විදුලි හුවමාරුවක් නිසා. දැන් මේකට මෙන්න මේකට ප්‍රශ්නයක් වුණා. එහෙනම් මේ මෙන්න මේ සිදුවීමට මහා විනාශයක් බවට පත් වෙනවා දාගැබ් හසු වෙලා. ඒ නිසා මුතුන් මිත්ත කල්පනා කරා දැන් මොකද්ද කරන්නේ? දැන් එහෙනම් අපි මේකට පිළිතුරක් හොයන්න ඕන. අන්න මුතුන් මිත්තට ප්‍රශ්නයකට පිළිතුරක් හොයනවා. යා මොකද කරන්නේ? මේ දෑගබ චෛත්‍යයේ කොත් කරල්ලා තියෙනවා නේද? ගර්භය තියෙනවා, ඊට පස්සේ හතරැස් කොටුව තියෙනවා, ඊට උඩින් කොත් කරල්ලා තියෙනවා. මේ කොත් කරල්ල උඩින්ම මුදුනෙන්ම සවි කරනවා පොඩි යකට, යකඩ වලින් සකස් කරන ලද පොඩි කොටසක්. ඒකට කිව්වා වජ්‍ර චුම්බටකය කියලා. උන්න මතක තියාගන්න. එහෙනම් පොඩි යකඩ වලින් ලෝහමය කොටසක් සවි කරනවා. මෙන්න මේකට කියනවා මොකද්ද? වජ්‍ර චුම්බටකය කියලා. එහෙනම් මොකද්ද මේ වජ්‍ර චුම්බටකය කියන්නේ? වජ්‍ර කියලා කිව්වේ මොකද්ද? වජ්‍ර කියලා කිව්වේ මොකද්ද? මෙන්න මේ විදුලි සැරයට. චුම්බටකය කියන්නේ මොකද්ද? චුම්බටක මොකද්ද? කාන්දම. එහෙනම් මෙන්න මේ දෙක එකතු කළා, ඒ කාන්දම් ගතිය, මේ අකුණු සැර ගතිය අයින් කරන්නේ නැවත වෙනත පැත්තකට හරවල යවන්න දාග මුදුනේ සවි කරනවා ලෝහමය උපකරණයක් වජ්‍ර චුම්බටකය කියලා. හරි නේද? දැන් ඔන්න විභාගෙදී ඔබට ලියන්න පුළුවන්. විභාගෙදී ඇහුවොත් වජ්‍ර චුම්බටකය යනු කුමක්ද කියලා ඔබට ඔන්න මෙන්න මේකට පිළිතුර මේ විදියට ලියන්න ඕන. හොඳට විස්තර කළා. ඇයි මෙහෙම දෙයක් උනේ? ඇයි මේ චෛත්‍ය වලට මෙහෙම දේවල් උනේ? ඇයි මේ, මොකද්ද මේකට තිබිච්ච අභියෝගය? මොකද්ද මේ පරිසරෙන් ආපු බලවේගය? මෙන්න මේ ටික ඔබට හොඳින් ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. මං හිතනවා ඒ සම්බන්ධව ඔබට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. ඒකෙදි ගොඩක් වෙලාවට විභාගයේදී ඇහෙන්නේ එකක් තමයි, අතීතේ මුතුන් මිත්තා වජ්‍ර චුම්බටකය නිර්මාණය කිරීමට බලපෑ හේතු දක්වන්න කිව්වොත් ඔන්න අර විස්තරය ලියන්න වෙනවා. එහෙම නැත්තම් ආයි බහුවර්ණයකට අහන්න පුළුවන්. දයාබර දුවේ පුතේ, අතීත මුතුන් මිත්තා චෛත්‍ය නිර්මාණයේදී අකුණු සැරවලින් බේරා ගැනීම සඳහා මේ ඉදිකිරීම යොදාගත් උපක්‍රමේ කුමක්ද කියලා ඇහුවොත් ඔබට ලියන්න වෙනවා වජ්‍ර චුම්බටකය කියලා. හරි නේද? ඔන්න ඒ ටික ඔන්න ඔබට පුළුවන් කියලා හිතෙනවා. දැන් ඊට අමතරව මං මුලින්ම රුවන්වැලිසෑයේ සම්බන්ධව කිව්වා ඔබට. මතක ඇති දුටුගැමුණු රහිතුමා ගැන කතා කරනකොට, මේකෙදි අත්තිවාරම සම්බන්ධව. එතකොට මේ අත්තිවාරම සම්පූර්ණයෙන්ම අර ඉංජිනේරුවන් කියන ආකාරයට හොඳ ස්ථාවර පදනමක් තිබිලා තියෙනවා. මේ රුවන්වැලි සෑය අත්තිවාරමට. එතකොට උදාහරණයක්, මේ ස්තූපය හදන්න, දැන් ඔබට මම එක දවසකුත් කිව්වා මේ ස්තූපයක් හදන්න තෝරා ගන්න භූමි පරිසරය ගන්නකොට එකක් තමයි මේ පරිසරය තෝරා ගැනීමේදී අර හොඳ සශ්‍රීක වනාන්තරයක් තෝරාගත යුතුයි කියලා කියනවා. හොඳ සශ්‍රීක වනාන්තරයක් තෝරාගත යුතු වෙනවා. ඒ වගේම මේ පුතේ මේකේ නැකත්මය පැත්තක් තියෙනවා මේ චෛත්‍ය නිර්මාණයේදී. ඊළඟට හොඳ පරිසරයක් තියෙන්න ඕන, හොඳ ගස්වැල් වලින් පිරිච්ච පරිසරයක් තියෙන්න ඕන. ඊට පස්සේ මීමැස්සන් බඹරුන් ගැවසෙන ප්‍රදේශයක් විය යුතුයි. එමනම් මීමැස්සන් බඹරුන් ගැවසෙන ප්‍රදේශයක තමයි චෛත්‍යයක් නිර්මාණය කරන්න යොදාගත්ත පාරිසරික ප්‍රදේශය බවට පත් වෙන්නේ. ආයි තව එකක් තියෙනවා මේ චෛත්‍ය නිර්මාණයේදී. දැන් චෛත්‍යයක් හදන්න පුතේ, දැන් ඔගොල්ලෝ දන්නෝ ඔගොල්ලන්ට පේන්නේ චෛත්‍යයේ අර දාත් මේ ගර්භය විතරයි. හැබැයි ගර්භයට යටින් පොළව තුල තමයි මේකේ තියෙන මේ අඩිතාලම, ඒ කියන්නේ පාදම මට්ටම, ඊට පස්සේ ඒකේ ශක්තිමත්ම කොටස. මේ චෛත්‍යය අපිට පේන්නේ භාගයයි, ඒකේ අනිත් භාගයම තියෙන්නේ පොළවෙන් ඇතුලේ. ඒතොර අන්නේ සම්පූර්ණයෙන්ම හරිගස්සන ලොකු වලක් මේ චෛත්‍ය නිර්මාණය කරන්න ඉස්සෙල්ලා පොළොව ඇතුලේ මේ අඩිතාලම සකස් කිරීම සඳහා ලොකු වලක් සකස් කරනවා. මේ වලට අතීත මුතුන් මිත්තෝ ඉස්සෙල්ලා දාලා බලනවලු පුතේ වතුර ටිකක් දාලා ඊළඟ දවස වෙනකම් බලාගෙන ඉන්නවලු මේ වතුර ටිකට මොකද වෙන්නේ කියලා. මේ චෛත්‍ය හදන තැන පොඩි වලක් හදලිවල වතුර දාලා බලනවලු මොකද මේ චෛත්‍යයට මොකද වෙන්නේ කියලා. එතකොට ඒ වතුර ටික සිඳිලා තියෙනවා නම් ගොඩක්, ඒ කියන්නේ මහා විශාල මට්ටමේ මේ වතුර ටික හිඳිලා තියෙනවා නම් ඒ වගේ තැනක මේ චෛත්‍ය නිර්මාණයට ගන්නෙ නැතිලු. ඇයි මේ චෛත්‍ය එතකොට ගිලා බැස්මකට ලක් වෙන්න පුළුවන් කියලා මේ මුතුන් මිත්තෝ හිතලා තියෙනවා. ඒ නිසා අන්නේ වගේ ක්‍රම භාවිතා කරමින් මේ චෛත්‍ය නිර්මාණයේ තිබිච්ච ස්ථාවර භාවය රකින්න මුතුන් මිත්තා විවිධ ක්‍රම උපායන් යොදාගෙන තියෙනවා. එතකොට ඔබේ පොතේ ඒකට හොඳම නිදසුණක් තියෙනවා. චෛත්‍ය නිර්මාණයේ කොහොමද මේ පාදම පදනම සකස් කරේ කියලා. දැන් ඔබ ගොඩක් වෙලාවට රචනාමය ප්‍රශ්නයක් ලියනකොට මෙන්න මේ රුවන්වැලි සෑය ඉදිකිරීම සම්බන්ධව මේ ටික හොඳට මතක තියෙන්න ඕන නේද? කොහොමද මේ චෛත්‍යයේ හදන් ස්තූපයේ මේ ස්ථානයේ කොහොමද හදන් ස්ථාවර බව හදාගන්න, කොහොමද පදනම හදාගන්න, කොහොමද කරේමි චෛත්‍ය නිර්මාණ මොනවාද කරන්නේ? රියන් හතරක් නේ ගැඹුරට පොළව හාරනවා. අර මං කිව්වේ හාරලා තමයි වතුර දාලා බලන්න. වතුර දාලා බලනෝ මේ වතුර පොළවට කිඳා බහිනවද නැද්ද කියලා. නා කිඳා බැහැලා ඒ තරම් නැත්තම් තමයි ඔන්න මේ චෛත්‍ය හදන්න ආරම්භය ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳ හයිය තියෙන ශක්තිමත් මිනිස්සු ලව්වා. හුණුගල් ගෙන්වා, හුණුගල් ගෙනැල්ලා වලට දාලා මොකද කරේ? සපත්තු දාපු ඇතුන් ලවා මේ හුද්දට හුණුගල් ටික පාගවනවා. හුද්දට පාගවලා හුද්දට මේ වල ඇතුලේ මේ හුණුගල් ටික ස්ථාවර කරලා තද කරනවා. තද කරලා මට්ටම් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ ගල් අතරට වෙඬරු මැටි කියන මැටි වර්ගය දාලා තව දුරටත් මොකද කරන්නේ? හොඳට ස්ථාවර කරනවා අර ගල් ටික එහෙට මෙහෙට නොයන්න. එහෙනම් මැටි වලින් මේක හොඳට සවි කරනවා, හොඳට ශක්තිමත් කරනවා. ශක්තිමත් කළා ආයි දානවා ගල් තට්ටුවක්, ආයි කළු ගල් තට්ටුවක් දානවා, ආයි කළු ගල් තට්ටුවක් දාලා මේ කළු ගල් තට්ටුව මත දානවා තව බොරළු තට්ටු. දැන් බලන්නකෝ, හුණු ගල් දාලා ඊට පස්සේ වෙඬරු මැටි දාලා මේක හයියට හොඳට ශක්තිමත් කළා, ඊට පස්සේ කළු ගල් දාලා ඊට උඩින් බොරළු ගල් දාලා නේද, බොරළු දාලා බොරළු තට්ටුවක් දාලා ඊට පස්සේ පුතේ පලිඟු ගල්, ඊට පස්සේ තව පලිඟු කියලා වටිනා ගල් වර්ග තියෙනවා. මෙන්න මේ පලිඟු ගල් තට්ටුවකුත් දාලා ඉන් පස්සේ මොකද කරන්නේ? තවත් ගල් තට්ටුවක් දානවා පලිඟු ගල් වලටින් තව. දැන් හිතන්නකෝ මෙහෙම, ඒ නිසානේ දයාබර දුවේ පුතේ මාගල ඇවිල්ලා නේද, මාග ආක්‍රමණයත් එක්ක ආවාම මාග ආක්‍රමණවලට බිඳ දාගන්න බැරි වෙච්ච, කඩා බිඳ දාන්න බැරි වෙච්චම ගොඩනැගිලි තමයි මේ චෛත්‍ය. අදටත් ඒ නිසා යෝධය වගේ මං එක දවසකුත් කිව්වා, යෝධය වගේ අපි දිහා බලන් ඉන්න අපේ සංස්කෘතිය තමයි මේ දාගම්. එතකොට ඒක ශක්තිය දැන් ඔබට දැනෙනවා. එහෙනම් මෙන්න මේ ශක්තියින්ද තමයි අද දෙක්ම මේවා අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම කළා එතකොට ඒ වගේ එහෙම ගල් තට්ටුවකුත් දාලා දැන් මොකද කරන්නේ? දැන් හොඳට තද කරනවා. අර කිව්වා, අර ඉස්සෙල්ල කිව්වා ගල් තට්ටු ටික ඔක්කොම දාලා උඩට තද කරනවා. තද කළා ඊළඟට තව නවනීත කියලා ඉතාම සියුම් තුනි මැටි જાතියක් තියෙනවා. ඉතාම ඒ කියන්නේ ඒවයි බොරළු වැලි අනම්මන නැති හරි ක්ලේ එකක් වගේ මැටි જાතියක්. අන්නේ නවනීත මැටි වලින් මේ තට්ටු වලට උඩින් වක් කරනවා. මේ තට්ටු වලට උඩින් මේ මැටි වර්ගය ආලේප කරනවා. ආලේප කරලා දැන් ඔන්න හරි පදනම, දැන් පදනම හරි මේ චෛත්‍යයේ ආරම්භය. ඊට පස්සේ මොකද කරන්නේ? රසායනික වගේ දියරයක් අරගන්නා වගේ දියුල් මැලියනුත් අරගෙන, දියුල් මැලියන් අරගෙන ලෝහ දැලක් මේ ගල් තැවරුම උඩට ලෝහ දැලක් යකඩ දැලක් දාලා ඒ දැල්ල උඩ දියුල් මැලියන් වලින් හොඳට දියුල් මැලියන් ගාලා හොඳට මේක තද කරනවා. එතකොට අර කහට ගතියයිනි දියුල් මැලියන් වල. එතකොට මේ කහට ගතියට මේ යකඩ දැල හොඳට ස්ථාවරව අර පදනම්මට මත හොඳට ශක්තිමත් වෙනවා. මේ ශක්තිමත් වුණාට පස්සේ තව ඉවරද? නෑ, තව ඉවර නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක ඊට පස්සේ තල තෙල් වලින් තෙමන ලද රත් සිරියල් කියන වටිනා ගල් වර්ගයක් තල තෙල් වලින් පොඟවලා මෙන්න මේ පදනම උඩින්ම තියලා තමයි ඒ අඩිතාලම උඩ තමයි පුතේ මොකද්ද මේ චෛත්‍ය නිර්මාණය කරන්නේ. එහෙමනම් දැන් හිතන්න මේ අපි දකින මේ චෛත්‍ය නිර්මාණය මේ විදියටම සිද්ධ වෙන්නේ නැති. ඒතොර මේ විදියට සිද්ධ වුණ හින්දා තමයි එනං අර ඉස්සෙල්ල කිව්ව එක අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ ශක්තිමත් අපිට සංස්කෘතියක් දායාද වෙන්න ඇත්තේ නේද? හරි, එතකොට මේක නම් විභාගෙදී අහනම ප්‍රශ්නයක්. කොහොමද ඇහෙන්නේ? අතීත මුතුම් මිත්තන් ගෘහ නිර්මාණ ශිල්පයේදී දාග නිර්මාණයේ සඳහා යොදා ගන්නා ලද තාක්ෂණයේ කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඔබට මේ අර අපි විස්තර කරපු තොරතුරු ටික ඔබට ලියන්න වෙනවා. හරි නේද? එතකොට අද ඔන්න ඒ කොටස ඔබත් එක්ක මම කතා කරා. ඊට පස්සේ තව ඕගොල්ලෝ ආසම කොටසක් තියෙනවා. ඒ ආසම කැමතිත් එක්කයි දැන් මට මතකයි මම වැඩසටහන් කරනකොට ඒ රූප ටික පෙන්නනකොට හයියෙන් ඕගොල්ලෝ හිනා වෙනවා. ඒ තමයි අපිට හම්බෙනවා මේ ඔය ඊළඟ මාතෘකාවක් තමයි මේ පොතේ තියෙන සනීපාරක්ෂාව කියන එක. සනීපාරක්ෂා මොනවද? සනීපාරක්ෂාව කිව්ව ගමන් මතක් වෙන්නේ කියන්න බලන්න මොනවද මතක් වෙනව ඇත්තේ? මොනවාද? වැසිකිලි නේ. එතකොට දැන් ඔයාලායි ආ මැඩම් වැසිකිලි මේ ඇත්තටම මේ දැකලා තියෙනවද? ඒ අතීතයේ තිබිච්ච වැසිකිලි? ඌ තියෙනව නේද? තියෙනව. අර මේ දැන් මේ කියන්නේ ගෘහය වගේ කොටස නැති වුණත් පොළොව පිහිටීමේ තියෙන වැසිකිලියක ආකෘති තියෙනවා. දැන් උදාහරණයක් මුත්‍රා වැසිකිලි වගේ දේවල් අපිට දකින්න අදටත් තියෙනවා. ඒතකොට ඒවයි පැරණි වැසිකිලි පද්ධතිය තුළ මේ රජවරුන්ට කියන්නේ පරිස්සම් සහගතව කියන්නේ සනීපේ කියන්නේ මිනිසුන්ගේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මිනිසාගේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් රජවරු කරපු එක කාර්යයක් තමයි මේ සනීප ආරක්ෂාව කියන්නේ. ඒකට හොඳම නිදසුන තමයි මේ වැසිකිලි පද්ධතිය. දැන් අතීතයේ හම්බෙන වැසිකිලිවල කැටයම් නිර්මාණ, එතකොට කැටයම් නිර්මාණ මේ හරි ගස්සලා තියෙනවා අපිට දකින්න පුළුවන්. එතකොට ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි දැන් එදා අතීත මුතුන් මිත්ත මේ වැසිකිලි නිර්මාණය කිරීමේදී වැසිකිලියෙන් නිකුත් වෙන අපද්‍රව්‍ය, වැසිකිලි වලින් නිකුත් වෙන අපද්‍රව්‍ය ටික කෙලින්ම පරිසරයට නිකුත් කළ නැහැ. එහෙමම පරිසරයට නිකුත් කළ නැහැ. එහෙනම් මොකද්ද කළ තියෙන්නේ? එකක් තමයි. දැන් අපි කියමුකු උදාහරණයක් මුත්‍රා වැසිකිලියක් කියලා පුතේ. මුත්‍රා වැසිකිලියක් නම් මේ මුත්‍රා ටික එසැනින්ම පරිසරයට සම්බන්ධ කළ නැහැ. එයාලා කළා තියෙන්නේ, එයාලා ඒකට කළා තියෙන ක්‍රමවේදයක්. ඒ තමයි වළම් පෙරන. වළම් වළඳවල් තුනක් අරගෙන මේ වළඳවල් තුනට වැලි. වැලි ඒ කියන්නේ බොරළු, ඊට පස්සේ තව ටිකක් සිහින් වැල්ලක්, ඊටත් වඩා තව සිහින් වැල්ලක් විදියට වළම් තුනකට සකස් කළා. මේ වළම් වල මැදින් සිදුරක් පොඩි සිදුරකුත් හරි ගස්සලා මේ වළම් තුනේම අර වැසිකිලියෙන් එන මුත්‍ර ටික සැලැස්සුව වැටෙන්න මේ වළං වලට, මේ වළං වලට. එතකොට මුත්‍ර ටික හොඳට වැලි වලින් පෙරි 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 අර පිරිසිදු වතුර ටිකක් තමයි පරිසරයට බැහැර වෙලා තියෙන්නේ. එතකොට බලන්නකො මුතුන් මිත්තා ඒ එතනත් ඒ ඊටාම සියුම්සා ඒ අදටත් වර්තමානයේ සමහර අවස්ථාවල හිතන්න නැති සිදුවීමක් මුතුන් මිත්තා ඉතාම සුන්දර විදියට පරිසරය රැක ගන්න හිතලා තියෙනවා නේද? එහෙනම් වළං වලට වැලි දාලා වැලි පෙරන හදලා ඒ පෙරන වලින් පිරිසිදු මුත්‍ර ටික විතරක් පරිසරයට මුදා හරින්න මුතුන් මිත්තා වගකීමක් අරගෙන තියෙනවා. ඒ වගේම දැන් අනිත් මේ කියන්නේ වැසිකිලියෙන් අනිත් පිට වෙන අපද්‍රව්‍ය ගත්තාම මුතුන් මිත්ත මොකද කරලා තියෙන්නේ? විශාල වලවල් සකස් කළා. ඒ වලවල් වලට දැන් අද වර්තමානයේ තියෙන වගේම වලවල් වලට බැහැර කරන ක්‍රමවේද ඒ කාලේ අතීතයේ මුතුන් මිත්තත් හඳුනගෙන තිබිලා තියෙනවා. එතකොට ඔන්න ඕවා නේද? එතකොට ඒකෙදි දැන් ඔය දුත් මේ වැසිකිලි සම්බන්ධව වගේම ඊට පස්සේ මේ රෝහල් ඉදි කරපු රජවරු ඉඳලා නේ. දැන් දුටු ගැමුණු රයිතුමා ගත්තාම රෝහල් 18ක් ඉදි කරා කියලා තියෙනවා මහා වංශී. එතකොට රෝහල් 18ක්. එතකොට ඒ වගේ සුවිශේෂව කටයුතු කරපු රජවරු ඉඳලා තියෙනවා. දැන් උදාහරණයක් වෛද්‍ය ශාස්ත්‍රයේ මේ නිපුණත්වයෙන් හිටපු රජවරු ඉඳලා තියෙනවා. ඊට අමතරව මේ මොනවාද අර 1982 දී පුරාවිද්‍යා කණ්ඩායමක් පරීක්ෂණ කරනකොට හම්බෙනවා මේ ආලාහන පිරිවනේ පොළොන්නරුවේ ආලාහන පිරිවන ආශ්‍රිතව මේ රෝහලක නටබුන්. දැන් ඔයාලට පෙනෙයි පොතේ නම් පොඩි රූප ටිකක් තියෙන්නේ. ඔබ ඒක දකින්න හරි දකින්න ගිහිල්ලා එම නැත්තම් ඔගොල්ලෝ අන්තර්ජාලය හරහා මේක සොයා බැලුවොත් දැන් මේ වෙලාවේ හැටියට ඔබට පුළුවන් බලන්න දෙයියනේ අනුරාධපුරේ මේ අනුරාධපුරේ පොළොන්නරුව ආශ්‍රිත මේ ඉදිකන් රද රෝහල අද මේ මහනුවර රෝහලට වඩා විශාලයි නේද? උටට ඒ තාක්ෂණයෙන්ම මෙච්චරම දියුණු නොවුනත් ඒහා සමානවම එදායේ මිනිසාගේ සෞඛ්‍යමේ පහසුකම් සලසන්න මේ ආරෝග්‍යශාලා නිම වෙලා තියෙනවා. ඒ ඒ නටබුන් තාමත් අපිට දකින්න තියෙනවා. එතකොට ඒකට හොඳම සාධකයක් තමයි එහෙනම් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන ආශ්‍රිතව තියෙන මේ පැරණි රෝහල නේද? දැන් ඒකෙදි උදාහරණයක් වෛද්‍ය ක්‍රම කොච්චර දියුණුද කියන එකට නේද? වෛද්‍ය ක්‍රම කොච්චර දියුණුද කියන එකට හොඳම නිදසුණක් තමයි මේ අර පොළොන්නරුවේ ආලාහන පිරිවෙන ආශ්‍රිතව හම්බෙනවා ශල්‍ය කර්ම වලට. ශල්‍ය කර්මයේ ඔපරේෂන් නේද? ඔපරේෂන් එකට ගත්තු, ඔපරේෂන් කරන්න ගත්තු, ශල්‍ය කර්ම වලට ගත්තු මේ නිකන් කතුරු වගේ සැත්කම් කරන්න ගත්ත උපකරණ කතුරු වගේ දේවල්. එතකොට ඒකෙම තව ටිකක් ඕගොල්ලන්ට හොයලා බැලුවොත් ටිකක් කරුණු ගොඩක් ඕගොල්ලෝ ආසනන් ඒ සම්බන්ධව යන්න තවදුරටත් අන්තර්ජාලය හරහා ඕගොල්ලෝ සොයලා බැලුවොත් ඒක තියෙනවා මේ ඔපරේෂන් කරනකොට තිබිච්ච ඔය මේ ඒ කියන්නේ ඒ ඔපරේෂන් එකේ මස් ශරීරයේ කොටස් සම්බන්ධ කරන්න ගත්තු මේ පොඩි තියුණු කටු වගේ නිකන් මේ එන්නත් වගේ ඒ වගේ කොටසේ කටු වර්ග ඒ වගේම පිහි වගේ පොඩි උපකරණ. එතකොට මෙන්න මේ වගේ දේවල් මහන්න ගත්තු උපකරණ මේ වගේ දේවල් අතීතයේ මේ ආලාහන පිරිවෙන ආශ්‍රිතව හම්බෙලා තියෙනවා. හැබැයි ඔබට සුවිශේෂව වැදගත් වෙන්න ඕන මෙන්න මේ රූපය මොකද්ද? පොළොන්නරුවේ ආලාහන පිරිවෙන ආශ්‍රිතව කැණීම් වලදී හම්බෙලා තියෙනවා රෝහලේ සැත්කම් කරපු ලෝහමය කතුරු. එතකොට ඔන්න ඒකත් අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ සෞඛ්‍යමේ පහසුකම් කියන එකට රජවරු කරපු දේවල් සම්බන්ධව. ඊට අමතරව දැන් ඒකෙදි ඔන්න ඔය ටික තමයි මේ ওই සනීපාරක්ෂිතව සම්බන්ධව අපිට කියන්න තියෙන්නේ වෛද්‍ය සේවය හා ඒ කොටස සම්බන්ධව.